කරුණාකර මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙකු නම යෝජනා කරන්න.
ගරු මන්ත්‍රීතුමා මම යෝජනා කරන්න.
ගරු අභාප්‍රාප්ත ගරු එස්.එල්. ගුණසේකර මහත්මයාගේ ශෝක ප්‍රකාශය.
...1989 සිට 1994 දක්වා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම උත්තරීතර සභාව සෝභාමත් කළ එස්.එල්. ගුණසේකර මහත්මයාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මම මේ අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරමි. විශ්‍රාමල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු එඩ්වින් හර්බර්ට් තියඩෝ ගුණසේකර මහතාට සහ ඔලිව් ඉලියානෝ ගුණසේකර මැතිනියට දාව 1943 ජූලි මාසේ 22 දින කොළඹදී එස්.එල්. ගුණසේකර මහතා ජන්මලාභය ලැබුවේය. මෙතෝදිස්ත විද්‍යාලයෙන් සහ ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් 24 හැදෑරූ මෙතුමා විදුහලේ දීප්තිමත් ශිෂ්‍යයෙකු බවට පත් වූවා පමණක් නොව විදුහලට ඉමහත් කීර්තියක් ගෙන දුන්නේ වර්ෂ 1961 දී පාසලේ හොඳම කතිකයාට හිමි වූ සම්මානයද ලබා ගනිමින්. පසුව එක්වයිනාස් යුනිවර්සිටි විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය හැදෑරූ මෙතුමා 1996 දී නීති උපාධිධාරියෙක් විය. 1968 දී නීතිවේදියෙකු ලෙස දිවුරුන්දු අතර 69 සිට 77 දක්වා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරන ලදී. ජස්ටින් සෙලීන් හිලේරියා නිමල් ගුණසේකර මැතිනිය සමග යුගදිවි ඇරඹූ මෙතුමා එඩ්වින් හර්බර්ට් තියඩෝ ගුණසේකර සුදත් ලක්ෂ්මන් ගුණසේකර ජස්ටින් නිමල් සුනේත්‍රා ගුණසේකර යන දරුවන් මෙලොවට දායාද කළේය. 70 දශකයේ හදිසි නීති රෙගුලාසි යටතේ පළ කිරීම තහනම් කර තිබූ දවස පුවත්පත 1976 නැවත පළ කළ අවස්ථාවේදී එහි ප්‍රධාන කතුරුවරයා ලෙස කටයුතු කළ ගුණසේකර මහතා ග්‍රන්ථ රැසක් ලියූ ප්‍රකට ග්‍රන්ථ කර්තෘවරයෙකි. එල්.ටී.ටී.ඒ. සමග 1985 භූතානයේ තිම්පූනුවරදී පැවැත්වූ සාකච්ඡාවට සදා රාජ්‍ය නියෝජිත කණ්ඩායම නියෝජනය කළ එස්.එල්. ගුණසේකර මහතා අතින් එහිදී සිදු වූ මෙහෙවර ඉතා සුවිශේෂී විය. ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරු හා නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කර තිබීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුවේදී නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි එස්.එල්. ගුණසේකර මහතා දැක් වූ දායකත්වය සදා අනුස්මරණීය වේ. 1989 වසරේ ජාතික ලැයිස්තු වෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලද ඒ මහතා 1994 වර්ෂයේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළේ. 2006 වසරේදී මානෙල් මල් ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස සුවිශාල මෙහෙවරක්ද මෙතුමා ඉටු කර ඇත. 48කින් බරපතල ලෙස තුවාල ලබා රෝගාතුරක සිටි එස්.එල්. ගුණසේකර මෙතුමා අවුරුදු 71ක් ආයු වලදා 2015 ජනවාරි මස 8 දින අපාතරින් වෙන් විය. ගරු කතානායකතුමනි 1989 වසරේ සිට 1994 දක්වා අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ රැඳී සිටමින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට මහඟු මෙහෙවරක් ඉටු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්.එල්. ගුණසේකර මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර බිරිඳ දරුවන් ඇතුළු පවුලේ ජාතීන් වෙත දන්නා යවන ලෙස මේ යෝජනා කරමි.
ස්තුතියි. යෝජනා ස්ථිරකරන ගරු ජෝන් ජෝන් චෙනිරත්න මැතිතුමා.
මම ගරු ලක්ෂ්මන් කිරියල්ල ප්‍රමාණයි මැතිතුමා විසින් කරන ලද යෝජනා ස්ථිර කරනවා. ගරු සභාපතිතුමනි එස්.එල්. ගුණසේකර මහත්මයා මම හඳුනාගත්තේ 1989. 1989 පාර්ලිමේන්තු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුට පත් වෙලා ආපු අවස්ථාවේ එස්.එල්. ගුණසේකර මහත්මයා ජාතික ලැක්ෂ්‍යම මන්ත්‍රීවරයෙක් වශයෙන් එදා ශ්‍රී ලංකා ඉදා පක්ෂයෙන් පත් වුණා. එතුමාව ඒ විදිහේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන්න ඉදා ශ්‍රී ලංකාවේ ඉදා පක්ෂයේ නායකත්වය දරපු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය තීන්දුව කළේ එතුමා මේ රට ජාතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගිය සේවාවට ගරු කිරීමක් වශයෙන් එතුමා මා මිත්‍ර ලක්ෂ්මන් කිරියල්ල එමෙතුමා කිව්වා වගේ අධිනීතිඥවරයෙක් වශයෙන් තමුන්ගේ ජීවිතය ආරම්භ කළා. ඊට පසුව එතුමා දක්ෂ අධිනීතිඥයෙක් වශයෙන් ඉදිරියට ගමන් කළා. ඒ වගේම එතුමා ලේකකෙක්. ලේකකෙක් වශයෙන් එතුමා දවස පත්‍රයේ කතු දූරේ කටයුතු කළා. ඊළඟට එතුමා පොත් කීපයකුත් ලියලා තියෙනවා රටේ ජාතික ප්‍රශ්න ගැන. 1980 දශකයේදී එතුමා ආණ්ඩුව නියෝජනය කරමින් එදා තිම්පු සාකච්ඡාවලට සහභාගී වුණා. ඒ තිම්පු සාකච්ඡාවලදී ඉතාමත්ම අර්බුදකාරී යෝජනා කීපයක් ආවා දෙමළ ජනතාව වෙනුවෙන්. ඒ කියන්නේ රටේ උතුර නැගෙනහිර වෙන් කිරීම සඳහා, එහෙම නැත්නම් උතුර නැගෙනහිර එකතු කිරීම සඳහා යෝජනා වගයක් ආවා. ඒ වෙලාවේ ඒ බිදුම්වාදී යෝජනාවට විරුද්ධව විශාල සටනක් ඒ සාකච්ඡාවදී කළේ එස්.එල්. ගුණසේකර මහත්මයා. ඒ නිසාම එදා ඒ දෙමළ ජනතාවට තිම්පු සාකච්ඡාවලදී තමුන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න බැරුව. ඊට පසුව මෙතුමා මේ ජාතික ව්‍යාපාරයේ දිගින් දිගටම යෙදිලා හිටියා. ඒ අවස්ථාවේ තමුන්ගේ ජාතිය ගැන කතා කිරීමේ වරදට එතුමා ජාතිවාදියෙක් කියලා හංවඩු ගැහුවා. නමුත් එතුමා ඒකෙන් පැකුළුනේ නැහැ. එතුමාගේ ව්‍යාපාරය එතුමා ගෙනිච්චි. එහෙම ගෙනිලා මේ රටේ ජාතික සමගියක් අවශ්‍යයි. එක ජාතියට පමණක් බිමෙන් කොටස වෙන් කළ දීම වැරදි කියන මතයේ ඉඳගෙන හැමදාම කටයුතු කළා. ඒ වගේම මම මෙතෙන්දී විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතුමා මේ ව්‍යාපාරයේ ජාතික ව්‍යාපාරයේ නිසා එතුමා අත වශයෙන්ම දේශප්‍රේමියෙක් වශයෙන් සිංහල ජනතාව අතර නම ගියා. ඒ සිංහල ජනතාව එතුමා තමුන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරන, ඒ වගේම සියලු ජාතීන් අතර සමගියක් ඇති විය යුතුයි කියලා පොදු හැඟීමකින් කතා කරන පුළුල් අදහස් ඇති නායකයෙක් වශයෙන් පිළිගත්තා. එතකොට මෙතුමා අත වශයෙන් සියලු උරුමය ආරම්භ කිරීමේ සමාජිකයෙක්. ඊට පස්සේ සියලු උරුමය තමයි පසුව හෙළ උරුමය වශයෙන් පරිවර්තනය වුණේ. මෙතුමා 1989 ඉඳලා 1994 දක්වා ශ්‍රී ලංකා නිදා පක්ෂෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරලා ඊට පස්සේ සියලු උරුමයෙන් මෙතුමා මැතිවරණ ඉදිරිපත් වෙලා එතුමා ඒ කණ්ඩායමෙන් ජයග්‍රහණය කළා. නමුත් අවාසනාවකට යම් යම් හේතුන් මුල් කරගෙන එහෙම නැත්නම් හේතුන් ඉදිරිපත් කරලා එතුමාට මේ මන්ත්‍රීකමේ දිවුරුම් දෙන්නට බැරි වුණා. ඒක ඉතාමත්ම කනගාටුදායක අවස්ථාවක්. මේ රටේ ඒ අවස්ථාව දැකපු දෙයක් තමයි විශේෂයෙන් මේ කොළඹ වැනි ප්‍රදේශවල මධ්‍යම පන්තික උදවිය. ඒ වගේම වෘත්තිකයින් නීතිඥයන් වගේ උදවිය එදා එස්.එල්. ගුණසේකර මහත්මයා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන නිගමනයේ ඉඳගෙන එතුමාට ඡන්දය පාවිච්චි කරන්න බොහොම කටයුතු කළා. නමුත් එහෙම ඡන්දය පාවිච්චි කළා ඒ කණ්ඩායමේ පළවෙනිය බවට පත් වුණත් එතුමාට පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නට අවස්ථාව ලැබුණේ නැහැ. මේක අත වශයෙන්ම කනගාටුදායක අවස්ථාවක්. කෙසේ නමුත් මම හිතනවා මේ රටේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයෙක් වශයෙන් අපි එතුමාට ගරු කරනවා. ඒ වගේම එතුමා දක්ෂ කතිකෙක්. ඉංග්‍රීසියෙන් මෙම සිංහලෙන් බොහොම දක්ෂ විදියට කතිකත්වයක් තිබුණ නිරූපණය කරපු දේශපාලනඥයෙක්. ඒ වගේම එතුමා අදත් සැලකෙනවා දේශප්‍රේමියෙක් වශයෙන්. මොකද තමුන්ගේ ජාතිය වෙනුවෙන් හැම වෙලේම කතා කරපු ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්ති වෙච්ච අය. ඒ වගේම යම් යම් වැදගත් නඩුවලදී එතුමා පෙනී සිටියා. ඒ වගේම ඒ හැම අවස්ථාවෙම එතුමා ප්‍රතිපත්ති පෙරදරි කරගෙන තමයි කටයුතු කළේ. නඩුවට පෙනී සිටියත් ඒ ප්‍රතිපත්තියට එකගව තමයි නඩුවටත් හැම වෙලෙම පෙනී සිටින කටයුතු කළේ. එනිසා එවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අද අපේ අතරින් අවුරුදු 71ක් ආයු වළඳලා අපේ අතරින් වෙන් වෙලා තියෙනවා. ඒ ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරමින් මගේ වචන කිහිපය මා අවසන්
කරනවා. ස්තුතියි. ගරු රවුෆකි මහත්මයා.
Honorable presiding member, it is with a deep sense of sorrow that we are participating in this vote of condolence on one of our distinguished members who, during the short period in which he served in this chamber, was able to prove beyond doubt the traits of his conviction relating to patriotism. I don't think anybody would dispute the fact if anyone says that he was a patriot in the true sense of the word. There is a famous saying in English, patriotism is the last refuge of the scoundrel. But when it comes to S.L. Gunasekara, he was not of that kind. He was a man of his words, and he was somebody who from the very early stages in his life, those in St. Thomas's College, Mount Lavinia, his classmates, his teachers, and when he entered Sri Lanka Law College, his lecturers, and then his colleagues in the profession in Hulstorf Hill would all testify to this man's integrity in his professional career. And he wrote a famous book, I forget the name, where he carries a lot of many interesting anecdotes about life in Hulstorf and the way in which the principles of governance and the culture of impunity had affected the civil fabric of this country. He was a prolific writer. He would very often write to newspapers, journals and magazines. He is a critique of judgments. He has critiqued many judgments in a very constructive way. He had a very lucrative practice in the district courts of our country, and he was often seen in the superior courts arguing many appeals. All his clients would testify to the fact that he was a counsel who would do the utmost for his clients. He would not leave a single stone unturned in his endeavor to do justice for his clients. So was he in this house. He is known for his rebellious nature and character. And particularly one incident comes to my mind. He was one of those members of the team that was sent on behalf of the J.R. Jayawardena government for the Thimphu talks, where the destiny of this country rested on the shoulders of a team of eminent lawyers. And he was one of those people who was handpicked by the late President J.R. Jayawardena. But when finally the Indo-Lanka Accord was entered, he was able to, in keeping with his own convictions, walk out on President J.R. Jayawardena, criticizing the Indo-Lanka Accord and its contents. I have told you that he was a prolific writer, and his writings bear testimony to the convictions he held very dear to his heart. He had carried away many prizes in schools, in St. Thomas's College and in Law College. He won prestigious awards for his unrivaled oratory. He won the Address of the Jury competition in the Law College. And he proved to be quite adept at even practices before the high courts in criminal practice. So he was a very versatile lawyer in that sense. Could very ably conduct cases both in the criminal courts and the civil courts of the country. He also served a very short stint in the Attorney General's Department as a Crown Counsel. And having left the Attorney General's Department, he chose to enter journalism as a profession.
and he, I think, served a very short term, maybe about 2 years, as the editor of the then famous national daily, the Davasa newspaper, until it was banned subsequently, was closed down, Davasa Group. So being a patriot, being very true to his convictions, he was also at one time the president of the Sihala Urumeya party. Now, he was not a Buddhist, and that is one of those intriguing features at that time. A person who was not a Buddhist was embraced by the Sihala Urumeya to lead the party, and the Honorable Patli Champika Ranawaka, who is a descendant of his, in his footsteps, carrying on the legacy of the late S.L. Gunasekara in this house, would bear testimony to the fact that he perhaps was a Christian, but who observed the five precepts of Buddhism. I don't think it would be wrong to say that apart from his own religious convictions, he was a man of his conscience, and he had this enormous reservoir of courage to stand up to the powers that be, to criticize what he saw in the happenings of this country, particularly during the dark years when state had to respond to terrorism with harsher measures. He would, while criticizing the government for its conduct of law and order in the country, he would equally be adept in justifying the right to use emergency regulations to counter terrorism in its proper sense. So he was a man of multifaceted ability and personality. To lose someone like him is a great loss to the country, the profession, and as well as this house. And it is with a heavy heart that we do participate in this debate and pay tribute to a true son of the soil. Thank you very much.
Thank you. Garu Jayampati Vikramaratna Anditama.
Kalu Mulasana Aruda Mantri Tumani. Itamatma Jeshta Nitijnavareku Va Sita Apen Venmu Gya S.L. Gunasekara Hitapu Mantri Tuma Pilibandava Vachana Kipya Kata Girimata Avasthava Labha Dhimagana Stuti S.L. Gunasekara Matituma Ma Aduna Gatte Ma Itamatma Kanishta Nitijnavareku Vekek Parek Hadiyata Nuvara Palate Vedakarna Kale Mata Mata Gvidiyata Iddha Samasi Hatta Ganangala Antima Kale Sahaja sahaja asuwe mulkale, ohu nadu lata nuarate no matakai, viseshen ma matamatakai, palu ni barata ohu teldeni itu memang adura gatte, teldeni usaha bi dihilla, adawagi matamatakai, kolam ber nuarate enda, ohu ke wahanem ma nuarawa. Itu ma sesta dikir nabi nishakara, EHT Gunasekara madu tu ma ke putrek, Paule tawat kipu dene ekman nitik nyawurti atatuluna. Itu mana niti pada departemen tu ye siluka ketikaya kepada kerela. Itu mana patra kala wedi urutir sambandu bela san patra. Dawasala MD Gunasena samagameng. Dawasa ayatane nikut kala san puat pate katru beraya bahatir katu tu keruwa. Oh itu amatme vichitra charitya kati putgalek. Deshapal namasya nohge deshapal adaswal ay mage adaswal sampoonen mevenas. Ehet ohutapi garukeruwe thamange thaman kuman deshapal nastavare gattat itamatma avankava e deshapal nastavare venuen bayanatuwa penihitupu kenek hatiyata. Etuma alut kade inna api darangan hitiye wagema honda kathakarayek hatiyata. Niti pustakale di mahambunama apita vichitra khata kiyeno කවුරුත් කනිෂ්ඨ නීතිඥවරු එකාලේ කැමති වුණා ඔහුගෙන් ඒ කතාවල් අහගෙන ඉන්න. ඔහුට ඔහුගේ භාෂා ශෛලිය ගත්තොත් ඉංග්‍රීසියෙන් විශේෂයෙන්මයි. තාමත්ම දක්ෂ කතිකයෙක්. එවගේම රවුෆ් හකීම් ඇමතුමා කිව්වා වගේ ලේඛකයෙක්, පුවත්පත් කලාවේදියෙක්ට අමතරව ලිපි ලිව්වා. තමන්ගේ දේශපාලන කාරණා පිළිබඳව අන්තිමට ඔහු මියන්නට අපේ මේන්මෙන්ට මම හිතන අවුරුද්දක පමණ කාලයක් කලින් අලුත් කඩේ විත්ති සඳහන් කරමින් ඉතාමත්ම ජනප්‍රිය වුණු පොතකුත් ලිව්වා. එතුමා මන් දන්න තරමින් ක්‍රිස්තියානි ආගම අධහන පවුලක තමයි ඉපදුනේ. නමුත් මම දන්න විදිහට නම් ඔහු ආගම පිළිබඳ ඔහුට තිබුණේ තරමක් වෙනස් මතයක්. ඒ නිසා තමයි මම හිතන්නේ ඔහුට පුළුවන් උනේ සිහලෝර්මයේ පක්ෂයේ නායකයා හැටියට පවා පසුව වැඩ කරන්නට. ඔහු විශේෂයෙන්ම කම්කරු නීතිය පිළිබඳව, සිවිල් නීතිය පිළිබඳව, ඒ වගේම කමර්ෂල් ලෝ ව්‍යාපාර වෙළඳ නීති පිළිබඳව ඉතාමත්ම දක්ෂයෙක් හැටියට අලුත් කඩේ පිළිගත්ත කෙනෙක්. එතනින් ඔහු නැවතුණේ නැහැ පබ්ලික් ලෝ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ පරිපාලන නීති පිළිබඳ නඩුවලදී ඔහු ඉතාමත්ම දක්ෂතාවයක් දැක්වුවා. විශේෂයෙන්ම උපරිම අධිකරණ දෙකේදීම, අභියාචනා අධිකරණය සහ ශ්‍රේෂ්ඨ අධිකරණයේදී ඔහු පසු අග්‍රමිෂ්‍යකාරය දුරයට පත් වුණු ශිරාණි බණ්ඩාරනායක මැතිනිය ඉස්ලාම ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීම ලබනකොට අලුත් කඩේ නීතිඥවරු දෙපිලකට වගේ බෙදුණා. මට මතකයි අපි එතුමියගේ පත්වීම අනුමත කෙරුවා. ගුණසේකර මැතිතුමා තත් තරයේ විරුද්ධ වුණා එම පත්වීමට. අවසානයේදී ශිරාණි බණ්ඩාරනායක මැතිනියට විශ්වාස භංග යෝජනාවක් ගෙනාවපු වෙලාවේ, මේ දෝෂාභියෝගයක් ගෙනාවපු වෙලාවේ ඔහු ප්‍රතිපත්ති පිහිටලා ඊට විරුද්ධව කටයුතු කෙරුවා. ඔහු එතුමිය විනිශ්චකාරවරයෙකු පත් කරනවට විරුද්ධ වුණා, ඒ වගේම විපත් කරනවටත් විරුද්ධ වුණා. අභියාචනා අධිකරණයට එම ක්‍රියාවලියට විරුද්ධව නඩු කීපයක් ඉදිරිපත් වුණා. චන්ද්‍ර ජයරත්න මහත්මයාත්, මාදුළුවාවේ ශෝභිත ස්වාමින් වහන්සේත්, ඒ වගේම තව නඩුවක පෙත්සම් කාර්යය වුණේ මම. එම නඩුවලින් තමයි තීරණය වුණේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු එක යවලා ඒ නඩුව යොමු කරලා අන්තිමේදී ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. එතුමිය ඉවත් කරපු ආකාරය නීති විරෝධී කියලා, ව්‍යවස්ථා විරෝධී කියලා. එම නඩුවේ මා වෙනුවෙන් පෙනී සිටියේ එස්.එල්. ගුණසේකර මැතිතුමා. එම නිසා කුමන දේශපාලන වෙනස්කම් තිබුණත් අපි දෙන්දෙනාම දැගෙන හිටිය අපේ දේශපාලන වෙනස්කම් පිළිබඳව ඒත් අපි ඉතාමත්ම හිතවතුන් හැටියට හිටියේ. එතුමා අවසාන වශයෙන් මා වෙනුවෙන් පෙනී සිටියා එම නඩුවේදී. අභියාචනා අධිකරණයේදී අපි ජයග්‍රහණය කරුව අන්තිමට උසාවිය තීන්දුව කෙරුවා ශිරාණි බණ්ඩාරනායක මැතිනිය ඉවත් කරපු ආකාරයේ ව්‍යවස්ථා විරෝධී කියලා. මම හිතන්නේ ඊට පස්සේ මම හිතන්නේ ඒක එතුමාගේ ගුණ විශේෂ ගුණයක් පෙන්නුම් කරනවා. තමන් වෙන හේතු මත නෙවෙයි, තමන් හරි කියලා හිතන දෙයට එදා පළමුව විරුද්ධ වෙලා ඒ පුද්ගලයාම ඉවත් කරනකොට ඊට විරුද්ධව උසාවියේ පෙනී සිටිනවට තරම් ඔහු අවංක වුණා. මම දන්න තරමින් එම නඩු තීන්දුවලින් පස්සේ ඇති වුණ වෙනසෙන් පස්සේ අත් වශයෙන් එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙනී සිටීමත් ඉතාමත්ම සීමා කෙරුවා. එතුමා කලකිරුණ නායකයෙක්. අවසනාවකට එතුමා වැඩි කල්යාරයන්ට ඉස්සෙල්ලා අසනීප වුණත් බලවත් රෝගාතුරු වුණා. නමුත් එතුමා මම දැකලා තියෙනවා කීප සැරයක්ම ඒ කාලයක් සරසටියකුත් අරන් අලුත් කඩේට ඇවිල්ලා තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් ඉෂ්ට කෙරුවා තමන්ගේ කාර්යභාරය. අලුත් ශ්‍රී ලංකාවේ නීතිඥ වෘත්තිකයන් වන අපිට ඉතාමත්ම විශාල පාඩුවක් එතුමා අපෙන් වෙන් වී ගියේක. එතුමාගේ අභාවය පිළිබඳ බලවත් ශෝකය එතුමාගේ පෞලිස් යෙදුනාටම මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු පාටලි චම්පික රණවක එමෙතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අභාප්‍රාප්ත අධිනීතිඥ එස.ඒ. ගුණසේකර මැතිතුමා ගැන මේ පාර්ලිමේන්තු ගර්භයේ ශෝක යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙන අවස්ථාවේදී එතුමා පිළිබඳව අපගේ අත්දැකීම් කතා කරන්න ලැබීම මහත් භාග්‍යයක් කොට මාසලකනවා. එස්.එල්. ගුණසේකර මැතිතුමා කියන්නේ එක වචනයකින් ප්‍රකාශ කරනවා නම් ඉතාම ප්‍රතිපත්තිගරුක මිනිසෙක්. ඔහුගේ ඒ පරපුරේ සිටින අනෙක් බොහෝ දෙනෙක් සතුවත් ඒ ගති ලක්ෂණ තිබුණත් එස්.එල්. ගුණසේකර මහතා කිසිම අවස්ථාවක ධනයට බලයට ඕ වෙනත් අයුතු බලපෑමකට තමන්ගේ ප්‍රතිපත්තීන් කිසිම විටක පාවා දුන්නේ නැහැ. ඒ වගේම තමන් කල්පනා කළේ ප්‍රතිපත්තීන් වලට එතුමා එළඹුණේ තර්කාන්විත නිගමන මත. එහෙම නැතුව හදවතේ ඇතිවෙච්ච වේදනාවක් නිසාවත් එහෙමත් නැත්නම් සබුද්ධික නොවන කරුණ නිසාවත් නෙවෙයි, ඉතාමත් සබුද්ධික කරුණු වලියක් මත තමයි එතුමා ඒ තමන්ගේ ප්‍රතිපත්ති වලට එළඹුණේ. විශේෂයෙන්ම පසුගිය දශක කීපය ඇතුලේ රාජ්‍ය ස්ථාවරත්වය පිළිබඳව මතුවෙච්ච ප්‍රධාන ප්‍රශ්න දෙකේදීම එතුමා රාජ්‍ය ස්ථාවරත්වයේ පැත්ත ගත්තා. අපේ රාජ්‍ය ආරක්ෂක ස්ථාවරත්වය බිඳ දැමීම සඳහා LTT ත්‍රස්තවාදයෙන් එල්ලවෙච්ච ඒ බියකරු අභියෝගයේ හමුවේ ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි, පරාජය කළ හැකියි කියන තැන ඉඳගෙන එතුමා කටයුතු කළා. ඒ වගේම රාජ්‍යයේ දේශපාලන ස්ථාවරත්වය දියකර දැමීම සඳහා ෆෙඩරල් හා ඊට සමාන හෝ ඊට එහා ගිය යෝජනා ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී තර්කාන්විතව එයින් මතුවෙන උවදුර පිළිබඳව දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ එතුමා විධිමත්ව කරුණු පැහැදිලි කළා. අපි දන්නවා මේ අපේ රටේ බොහෝ දෙනෙක් මේ ත්‍රස්තවාදයේ පැවති සමයේ ඒ ත්‍රස්තවාදය පිළිබඳව බියකරු සිදුවීම් පිළිබඳව ලොකු අවබෝධකින් තොරව කොළඹ ඉඳන් කතා කරපු අය. නමුත් එස්.එල්. ගුණසේකර මැතිතුමා ඒ දුෂ්කර ගම්මානවලට ත්‍රස්තවාදී උවදුරට පත්වෙච්ච ඒ ගම්මානවලට පෞද්ගලිකවම ගිහිල්ලා තමන්ගේ පෞද්ගලික ධනයත් වියදම් කළා. ඒ අනතුර අතට අරගෙන බාර අරගෙන කටයුතු කරපු කෙනෙක්. නොයෙක් අවස්ථාවලදී එතුමාට නොයෙක් ජීවිත තර්ජන පැමිණියත් ඔහුට හැකියාව ලැබුණා ඒ ප්‍රදේශවල ජනතාවට ඉමහත් මෙහෙයක් කරන්න. එතුමාව මේ පාර්ලිමේන්තුවට පත් කර අවස්ථාවේ එතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ බොහෝ විමධ්‍යගත අරමුදල් වෙන්කලේ ඒ උතුරු හා නැගෙනහිර පළාත්වල ත්‍රස්තවාදී තර්ජනයට ලක්වෙච්ච ගම්මාන නගා සිට වීම සඳහායි. ඒ සඳහා ඔහු යම් මිතුරු කැලක් එකතු කරගෙන අඛණ්ඩවම ඒ කාර්යයේ නියලුණා. ඒ සම්බන්ධයෙන් අපි එතුමාට ගෞරව කරන්න ඕනේ. ඉතාම දුෂ්කර කාලයක ඒ කරපු මහා සමාජ මෙහෙවර සම්බන්ධයෙන්. ඒ වගේම රාජ්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් විශේෂයෙන්ම ව්‍යවස්ථාමය වෙනසක් කරලා බලය ව්‍යවස්ථාව තුළ බෙදලා මේ කටයුත්ත කරලා සාමය උදා කරන්න පුළුවන් කියලා එතුමා විශ්වාස කළේ නැහැ. ඒ අනුව ඔහු ක්‍රියා කළා. විවිධ සමිති සමාගම් හරහා ඔහුගේ ක්‍රියාකාරීත්වය පළ වුණා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඒ නීතිඥ කණ්ඩායමේ සිටින විටත්, සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ඒ නීතිඥ කණ්ඩායමල ඉන්න විටත් ඔහුගේ මේ ව්‍යවස්ථාව පිළිබඳ ස්ථාවරය වෙනස් වුණේ නැති බව ප්‍රකාශ කරන්න ඕන. ඔහු නිශ්චිත අදහස් වලියක හිටියා. ඒ සඳහා තර්කාන්විත පසුබිමක් පදනමක් ගොඩනගා ගත්තා. මම වරක් එතුමගෙන් ඇහුවා මේ තර්කාන්විත තත්වයන්ට එළඹෙන්න ඔබට කිසියම් ගුරුපදේශයක් ලැබුණාද කියලා. ඔහු ඔහුගේ අදහස් වෙනස් වුණේ තිරිකුණාමල තානායමේදී RG සෙනනායක මහතා හමු වෙලා එතුමා සම්මුඛ වෙලා කරපු සාකච්ඡාවකින් පස්සේ ඔහුගේ මේ සම්බන්ධයෙන් තිබිච්ච අදහස් වෙනස් වෙලා ශක්තිමත්ව මේ සම්බන්ධයෙන් තර්කාන්විතව ක්‍රියා කිරීමට මට ශක්තිය ලැබුණයි කියලා. මම හිතන්නේ එතුමා මියන තෙක්ම අභාප්‍රාප්ත වෙන තෙක්ම ඒ අදහස් වලියේ අදහස් ගොන්නේ එතුමා රැඳී සිටියා. ඒ වගේම එතුමාට කිසියම් ආකාරයක තමන්ගේ ප්‍රතිපත්ති රාමුව තුළ ක්‍රියා කරන්න බැහැයි කියලා හැඟී ගිය අවස්ථාවක ඒ අවස්ථාවේදී ඒ ක්‍රියාවලියෙන් ඉවත් වෙන්නත් එතුමා කිසිසේත්ම පැකිළුණේ නැහැ. ඒ ගැන අපි එතුමාට ගරු කළ යුතුයි. ඒ වගේම මම කියන්න ඕනේ එතුමාගේ ජීවිතයේ හුඟක් දෙනෙක් හඳුනාගත්තේ නැති පැත්තක් තමයි ඔහු තරම් මේ දූෂණයට පාක්ෂික ගැතිභාවයට එරෙහිව ඉතාම දැඩිව සටන් කළ කෙනෙක් නැති බව. ඔහු දූෂණය පිළිබඳ කාරණය කතා කරන්න තරම් සුදුස්සෙක් වුණා. මොකද ඔහු ඒ මූල්‍යමය පැත්ත සම්බන්ධයෙන් පිරිසිදු චරිතයක්.
අති පිරිසිදු චරිතයක්. ඒ නිසා ඔහුට ඒ පිළිබඳ සදාචාරාත්මක ශක්තියක් තිබුණා. සමාජයේ ඒ වගේම වෙනකුත් රාජ්‍යයේ සිදුවෙන දූෂණ පිළිබඳව ශක්තිමත්ව අදහස් පළ කරන්න. ඒ වගේම ඔහු දැඩිව විශ්වාස කළ දෙයක් තමයි මේ පාක්ෂික ගැතිභාවය. රාජ්‍ය සේවයේ සහ අනිකුත් තැන්වල සිදු කරන මේ පාක්ෂික ගැතිභාවය මත සමාජයේ ක්‍රියාත්මක වීම රටට විශාල පාඩුවක් හානියක් කළා තිබෙනවායි කියන එක. ඒ අනුව ඒ පාක්ෂික ගැතිභාවයෙන් තොරව නිදහස් රාජ්‍ය සේවයක් පිළිබඳව ඔහු නිතරම තමන්ගේ අදහස පළ කළා. නිදහස් ස්වාධීන අධිකරණ ක්‍රමයක් පිළිබඳව නිතරම ඔහුගේ අදහස වෙනුවෙන් ඔහු සටන් කළා. ඒ වගේ මම කියන්න ඕනේ එතුමා අපිට වැටහි ගියා මේ විශේෂම විවිධ ආයතන හරහා ඒ අවස්ථාවේ 1995 ඉදිරිපත් වෙච්චේ ෆෙඩරල් ව්‍යවස්ථාවට. ඒ වගේම ත්‍රස්තවාදය කිලිනොච්චි ආදී ප්‍රදේශ ජය අරගෙන ඉදිරියට එන අවස්ථාවේදී 1999 දී අපිට වැටහි ගියා තවදුරටත් පීඩන කණ්ඩායමක් හදලා ඒ ආකාරයට අපට බැරි බව මේ ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රශ්න විසඳා ගන්න. ඒ අනුව තමයි එස්.එල්. ගුණසේකර මැතිතුමා, තිලක් කරුණාරත් මැතිතුමා වැනි දේශමාමක පිරිස ඉදිරිපත් වෙලා මේ අපි ඒ අවස්ථාවේදී සියල උරුමය ගොඩනැගුවේ. විශේෂයෙන්ම අලිමංකඩ හා වන්නි පරාජයන්ගෙන් පස්සේ රටට ඇතිවෙච්චේ බියකරු අනතුරුදායක වාතාවරණය හමුවේ. අපට ඒ පක්ෂයේ පිහිටවල එක පළවෙනි රැස්වීමවත් පවත්වන්න හම්බුන්නේ නැහැ. ඒ අවස්ථාවේ රැස්වීම් තහනම් කළා. අර්ධ යුද නීතියක් පනවලා තිබුණා. නමුත් ඒ අවස්ථාවවලදී නිර්භීතව ඒ පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා ඔහු නායකත්වය දුන් බව, ක්‍රියා කළ බව කියන්න ඕන. ඉතින් කෙසේ වෙතත් අවසාන වශයෙන් එතුමා වැනි ප්‍රතිපත්තිගරුක දේශපාලකයෙකුගේ ඉදිරිපත් වීම මේ රටේ එක්තරා ප්‍රභූ සමාජයකට අයත්ව සිටි චරිතයක්, ප්‍රභූ විද්‍යාලවලට ගමන් කළ චරිතයක් හැටියට ඔහුගේ ඉදිරිපත් වීම විශාල ශක්තියක් වුණා ජාතික ව්‍යාපාරයට මේ සමාජයේ විනිවිද යන. ඒ වගේම ඔහු ගොඩනැගූ නීති තර්ක, ඔහු ගොඩනැගූ සමාජීය තර්ක විශාල වශයෙන් උපස්තම්භක වුණා ඔහුගේ කෘතීන් යනාදිය මේ අරගලය ඉදිරියට ගෙනහිල්ලා රාජ්‍යයේ ස්ථාවරත්වය පිහිටවා ගන්න බොහෝ දුරට උපස්තම්භක වූ බව කිය යුතුයි. එතුමා කිසිම ආගමක් ඇදහුවේ නැති වුණත් අපගේ හදවතට අනුව එතුමාට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙමි.
ස්තුතියි ගරු අග්‍රාමාත්‍යතුමා.
Chair, I'd like to make this occasion to give the vote of condolences to speak not only of the late S.L. Gunasekara but also the earlier one of Mr. George Falpola, I could not be here, and the next one of Mr. K.N. Choksi. I knew the late S.L. Gunasekara for a long time when I was in the university. I knew his brother, I knew his wife's family, and I got to know him well in the UNP when he worked with us as a lawyer. He worked in the UNP. We worked together. We worked for the 1977 elections. There are many occasions that we fought the same political battle, but he was a person of independent mind. He was selected as one of the members of the team headed by H.W. Jayawardena, which had to negotiate with India from 1983. He took part in all the drafting of the amendments, the 13th Amendment. He played a very, very useful and a critical role, I must say. And actually, the parting of the ways came with the Indo-Lanka Agreement. He was, whatever reservations he had of the earlier 13th Amendment, he went along finally and supported it. But when the Indo-Lanka Agreement came, he said you could not support that any longer. A few days before President Jayawardena signed the Indo-Lanka Agreement, I happened to be with President Jayawardena in his office in the President's house when both Mr. H.L. De Silva and S.L. Gunasekara walked in, accompanied by H.W. Jayawardena. They had a very, very cordial relations and discussed, but they said they just couldn't agree with the Indo-Lanka Agreement, and that's where the two of them parted company. Thereafter, Mr. S.L. Gunasekara went, and he worked along with the SLFP, which had opposed the Indo-Lanka Agreement, came to Parliament in 1989. Strong critic of some of the issues that the government took, supported the government on others. He was an independent member. Even within the SLFP, he would not toe the party line all the time. And finally, he was not returned to the next Parliament. But he continued to express his views. He was a good criminal lawyer and a politician. He was able to balance both. I used to meet him from time to time. There were times we agreed. There were times he came to meet us and disagreed. I remember during the peace process, many times he came. He offered his views. And there were also disagreements as much as there were agreements. But we always had a good personal relationship, though I didn't see him in the last few years when he was also ailing. He made a contribution, not merely on the issue of ethnic relations, how to tackle terrorism, and in regard to devolution, also on many other matters, legal matters. He was outspoken, and he was a strong, he certainly was a strong personality in the bar. So I joined the other members of the House in expressing my condolences on his death. The late Mr. George Palpola, as you know and I know, was from Gampola, in a leading family, and the Palpola family was always well known for its support of the UNP. They were some of the pillars in the UNP in the town, and I must say George Palpola helped us in to organize both, when I was the leader, both Gampola, Nawalapitiya, and was active in your electorate and many other areas. He worked for Central Finance. They had the family company, but he worked with Central Finance. He was in this House as a member for a short time. Then he resigned from the House to accept ambassadorship, and he served as an ambassador during the time of the UNP government. He still worked very closely after I became the leader. He made a tremendous contribution for the development of the UNP, both in the Kandy district as well as with the Catholic Church. He used to be one of my key representatives to meet with the Lordship, the Archbishop, and he kept in touch with the Catholic community. But he was well aware of the needs of the district and also of the tea industry. George Palpola led an active life. I happened to meet him in the latter stages when he was ailing and finally passed away. He was a good friend. He was a good member of the party and a good supporter. And most of all, he was a good Sri Lankan. So I would like to have my words of appreciation on George Palpola recorded here. Actually, we are meeting rather late to pay condolences to Mr. Palpola. And finally, the late Mr. Choksi, who I got to know as a senior lawyer in the bar, used to practice, and then after we formed the government, he became one of the legal advisors to the late President Premadasa. He had a very, very fine brain, and as the number of cases increased, the more occasions on which on legal issues increased, that I used to meet Mr. Choksi. He used to always try to see how he could balance issues. Then Mr. Premadasa, he took part in the President Premadasa's campaign and he came into Parliament. And we know the contributions he made as a member of Parliament, a very conscientious member of Parliament. He used to take part in all the activities, and he is the person, and he was also responsible for appearing for Mr. Premadasa's defense in the election petition that was filed against. I know the amount of work that Mr. Choksi put in for that case, and he was successful. He finally entered the cabinet as a minister with Mr. Under President Vijayathunga, and he served for a short time as a minister when all of us went into opposition. He was a valuable asset to me as a member of the opposition. When I was leading the opposition, there are many issues that came up regarding the political solution that was put forward by President Kumaranatunga, many other issues that came up, the negotiations we had with President Kumaranatunga. He was available at each occasion. He was the person who made the initial draft of the 17th Amendment. I want to record in this House that when you talk of independent commissions, without Mr. Choksi, we wouldn't have had that draft, which was then taken by the JVP, and finally, President Kumaranatunga had to agree to the 17th Amendment. We operated the 17th Amendment for some time. When I won the election in 2001, I asked Mr. Choksi to be the Minister of Finance. He said, I have not handled finance before, Anil. I said, I want a sharp mind. What you need to be the Minister of Finance is a sharp mind. You need not be an economist. Many people who came, I said, Mr. President Jayawardena was a lawyer who became the Minister of Finance. You can come from different backgrounds. All you require is to have a sharp mind and be able to do it. And I must say he performed quite well. As Minister of Finance, he worked with me to ensure that we restored growth to this country. When we took over, there was the growth was minus 1.6%. And then as a result of Mr. Choksi's endeavors together with the other ministers, we brought it around. The IMF agreed with us, the World Bank agreed with us, and he was partly responsible for the plan which we put forward at the Tokyo conference, which got us so many billions of dollars, which are pledged to Sri Lanka as foreign aid. In addition, he was also available for many other legal issues that arose. He used to give his mind on the negotiations that went on during the peace process. He was active and a conscientious member of the cabinet. And we were very, very proud because he represented Sri Lanka and he was the member of the Parsi community who rose to a very, very high position. His father was also a well-known lawyer. His brother was a well-known businessman. But I think he achieved the highest of all. The highest achievement was by Mr. Choksi as Minister of Finance. He served another stint in this parliament. And thereafter, he used to advise me as from his home. We could not accommodate him at that time in Parliament as our numbers had gone down. In 2010, the election itself resulted in the reduction of members of Parliament of the UNP. But Mr. Choksi used to talk, he used to send his views along, but he finally, as a result of his illnesses, a lot of people witnessed that he was declining and Mr. Choksi passed away peacefully. He has a young son. He has a son who is now who's continuing the family tradition of a legal career. And here in this house, I would like to pay my tribute to Mr. Choksi, a member of the Parsi community who made outstanding contribution to the modern history of Sri Lanka. Thank you.
Thank you. గారు ఉదయ గమ్మం పిల్ల మంత్రి
గారు మూలాధారూఢ మంత్రిత్వమని అది అపి నగే సిటిన్నే దేశపాలకేయకు నోవన దేశపాలకేయకును ఎస్ఎల్ గుణశేఖర మెత్తుమాగన అపగే మతకయాన్ సీపాత్ కరన్న దేశపాలకేయకుట నొగలిపిన మట్టమెమ్మ ఎతుమ అతిశయం అవంకాయి ఎతుమ అతిశయం రిజుయి కాటద రిదెన్నే కాటద వెదెన్నే కిల బలన్నే నేతువ ఎతుమ హమదామత్ రిజువ తమ అదాస్ పలకల అత్తమ ఎతుమ దేశపాలకేక్ వెన్న హిటియ కెనెక్ నెవే గరు అగమెత్తుమ సీపత్ కలా వగేమ టింపు సాకచ్చావల్ది జనాధిపతి నీతిక్త హెచ్ డబ్ల్యూ జవదన్ మెత్తుమాగే ఆరాధనవేన్ మే సాకచ్చావల్ట సహభాగి ఉనా ఎతనది దెమల బెదుంవాదింగే హెసరీమ దకీమే ఔంగే అనాగత వెడపిలివల దకీమేన్ మే రటట సిదువీమట యన అనతుర గన ఎతుమట పులు లవబోధయక్ లబునా ఏనిసా తవదురటత్ ఉసావియట పమనక్ తమంగే జీవితే సీమా నొకర క్రియాకారి దేశపాలనట పెమిన మే బెదుంవాది ప్రవణతావే గన రట దనుంవత్ కరల మగే రట బేరగండ ఓరి యకిన హంగీమెన్ తమై ఎతుమా దేశపాలనట ఆవే ఎతుమా పౌగే దేశపాలనత ఎతుమాగే దీర్ఘ కాలయ తుల వివిధ దేశపాలన పక్ష నియోజనే కరా హెబై గారు మూలాసనారూఢ మంత్రిత్వముని ఎతుమా పక్ష మారుకరాట తమంగే మతవాదే మారుకరేనే తమంగే దర్శనే మారుకరేనే తనతురు వలట ముదల్ వలట తమన్ దరణ ఇస్తావరే కౌమ కౌరదావత్ పావాదీలా తమంగే అనుగామికయన్ అసరణ కరేనే ఎనిసా దేశపాలనిట పెమిని అభిమాన మినిసా లెసిమ్మ ఎతుమాట దేశపాలనే సముగన్న పులువన్ ఉనా పట మతకై ఎతుమాగే దేశపాలన సముగనీమ మొద ఎక పెత్తకిన్ ఎతుమాగే రట జాతీయ పిలువంద నడువలది కనిష్ట నీతిజ్ఞకు లెస కటయుతు కల నిసా తవత్వరావక ఎతుమా సభాపతి దూరే దరపు සියලවරුමේ පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ නිසාත් මට එතුමාට දෙයාකාරයකින් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. අපිට මතකයි 2000 ජාතික සියලවරුමේට එක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලැබුණා ජාතික ලැයිස්තුවේ. එදා එක් පැත්තකින් එස්.එල්. ගුණසේකර මැතිතුමාගේ නමත් තවත් නමකුත් මේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයට යෝජනා වුණා. මේක දෙකට බෙදුණා. එස්.එල්. ගුණසේකර මැතිතුමාගේ නම යෝජනා කරපු මහාචාර්ය ඒ.වි. ඉන්ද්‍රරත්න මැතිතුමාගේ ගෙදර මැරයන් වට කරලා එතුමාට තර්ජනය කළා එස්.එල්. ගුණසේකර මැතිතුමා නම ඉවත් කරගන්න කියලා. මේ ජාතික ව්‍යාපාරයේ ආරම්භයේ මේ පක්ෂ දෙකට බෙදෙන්න යනවා දැක්කම දෙපාර්ශ්වයට පිළිගත හැකි 4 දෙනෙක් විදියට අපි 4 දෙනෙක් මේ දෙපාර්ශ්වෙම මුණ ගැහුණා. අකුරැටියේ නන්ද ස්වාමින් වහන්සේ, ඒ වගේම වෛද්‍ය ලින්කන් බැස්ටියන්, ඒ වගේම අනුරාධා යහම්පත් මැතිණියත් මමත් තමයි මේ 4 දෙනා විදියට ගිහින් මේ දෙපාර්ශ්වය එකතු කරන්නේ. එස්.එල්. ගුණසේකර මැතිතුමත් එක්ක කතා කරද්දී එතුමා හරි අපූරු දෙයක් කිව්වා. "උදය, අද සිද්ධ වුණේ ත්‍රස්තවාදී තර්ජනයක්. මහාචාර්ය ඉන්ද්‍රරත්නට කරේ ත්‍රස්තවාදී ප්‍රහාරයක්. මම දෙමළ ජනතාවට විරුද්ධ නැහැ. මම විරුද්ධ උතුරේ ත්‍රස්තවාදයට. උතුරේ ත්‍රස්තවාදයට මම විරුද්ධ යම් ලෙසකින්ද, ඒ ලෙසින්ම මම දකුණේ ත්‍රස්තවාදයටත් විරුද්ධයි. උතුරේ ත්‍රස්තවාදීන් එක්ක සාකච්ඡා වලින් විසඳුම් හොයන්න මම විරුද්ධයි. වගේම දකුණේ ත්‍රස්තවාදීන් එක්කත් සාකච්ඡාමේ විසඳුමට යන්න මම විරුද්ධයි. මට මේ දේශපාලනේ තිත්තයි. මං දේශපාලනේ සමු ගන්නවා. ඒත් මං ත්‍රස්තවාදීන් ඉදිරියේ දෙකට නැවෙන්නේ නැහැ" කියලා එතුමා සියලු උරුමෙනුත් දේශපාලනිනුත් එදා සමුගත්. ඒ එතුමා කවම කවරදාවත් ලාභය වෙනුවෙන්, වාසිය වෙනුවෙන් තමන්ගේ ප්‍රතිපත්තිය පාවා දුන්නේ. මට තවත් මතක් වෙනවා එතුමා කොච්චර අවංකද කියනවා නම් තරුණ නීතිඥයන්ගේ සම්මන්ත්‍රණයක මටත් එස්.එල්. ගුණසේකර මැතිතුමාටත් දේශනවලට ආරාධනා කරලා තිබුණා. එතෙන්දී මේ ඉඩම්සා පොලිස් බලතල පිළිබඳව මම කරපු දේශනෙන් පස්සේ මෙය බලහත්කාරයෙන් ව්‍යවස්ථාවට එකතු කරපු කොටසක්. ඒ නිසා මේවා ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතු බවට මම තර්ක කරා. මගේ දේශනෙන් පස්සේ මම එස්.එල්. ගුණසේකර මැතිතුමා ගාව වාඩි වුණාම එතුමා මට කිව්වේ, "උදය, රටේ ව්‍යවස්ථාවේ කොටසක් වෙලා තියෙනවා නම් අනවශ්‍ය දෙයක්. ඒක ව්‍යවස්ථාවේ ඉවත් කළ යුතුයි. හැබැයි ව්‍යවස්ථාවේ කොටසක් තමන් කැමති කොටසක් ක්‍රියාත්මක කරලා තමන් කැමති කොටසක් ක්‍රියාත්මක නොකර සිටීමේ අයිතිය කවම කවරදාවත් දේශපාලනයට දිය යුතු නැහැ. ඒ ව්‍යවස්ථාව වැදගත්මක් නැති ලියවිල්ලක් බවට පත් වෙනවා. අපි එකතු වෙලා ඉඩම් සහ පොලිස් බලතල ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න සටන් කරමු. හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්න එපා කියන සටන් පාඨම ඉංග නැහැ" කිව්වා. එතුමාගේ දේශපාලන දර්ශනයට ඒක අවාසි. නමුත් එතුමා ඒ තරම්ම දැඩිව, ඍජුව, අවංකව තමන් පෙනී සිටින කාරණාවලින් පෙනී සිටියා කියන එක තමයි ඒ සිදුවීමෙනුත් පැහැදිලි වෙන්නේ. ඒ වගේම අපි දකිනවා අද අපේ රටේ දේශපාලනයේ තිබෙන්නේ මාධ්‍ය සංදර්ශන. කරනවාට වඩා කරන බව පෙන්වන්න උත්සාහ කරනවා. සමහරුන්ට අද වැසිකිළියට යන්නත් මාධ්‍ය ආවරණේ වොයිස් කට් යනාදී අවශ්‍ය වෙනවා. හැබැයි එස්.එල්. ගුණසේකර මැතිතුමා කවදාවත් ප්‍රසිද්ධියේ හොයාගෙන ගියේ නැහැ. අපි අද දකින දෙයක් තමයි දේශපාලකෙක් වාහනේ මග නතර කරලා හිඟන්නේකට රුපියලක් දුන්නොත් ඒකත් සෙල්ෆියක් ගාලා Facebook එකේ දාන. මේ තරම් ප්‍රසිද්ධියේ පසුපස පිපාසිතව දේශපාලකයන් ගමන් කරන යුගයක එස්.එල්. ගුණසේකර මැතිතුමා කවදාකවත් ප්‍රසිද්ධිය සොයාගෙන ගියේ නැහැ. එතුමා රට පුරාම රටේ මොන මුල්ලේද රණවිරුවන්ට එරෙහිව නඩුවක් උසාවියක ක්‍රියාත්මක වෙන්නේ? නොමිලේ මේ නඩුවලට පෙනී හිටියා. කලින් දවසේ ගිහිල්ලා ඒ ප්‍රදේශේ නතර වෙලා නඩුව අධ්‍යයනය කරලා ඒ ප්‍රදේශේ ජනතාවත් එක්ක කතා කරලා ප්‍රදේශයේ ප්‍රශ්න දැනගෙන තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තමන්ගේ මිතුරන් හරහා එකතු කරගත් අරමුදල් වලින් ඒ ප්‍රදේශයේ අහිංසක ජනතාවට උදව් කරලා පවදා උසාවියට ගිහිල්ලා රණවිරුවා වෙනුවෙන් පෙනී සිටීම තමයි එතුමාගේ දිනචර්යාව බවට පත් වුණේ. එතුමා මේ කිසිදාක මේ ගැන ප්‍රසිද්ධ කළේ නැහැ. අනාරක්ෂිත ගම්මානවල ඉන්න සිංහල වැසියන් හොයාගෙන ඉතා දුෂ්කර ගමන් ගිහිල්ලා ඒ ජනතාවට උදව් කරලා එනවා මිසක් කවම කවරදාකත් ඒව ගැන කතා කරේ නැහැ. හැබැයි එතුමා ප්‍රසිද්ධියේ පසුපස සොයාගෙන නොගියත් එතුමාගේ තියෙන මනුස්සකම නිසාම ප්‍රසිද්ධිය එතුමා පසුපස ආවා. මට මතක් වෙනවා ඉන්දිරා ගාන්ධි මැතිණි වරක් කිව්වා තමන්ගේ සීයා කිව්ව කාරණාව. එතුමා මේ කියනවා, "Once my grandfather told me that there are 2 kinds of people in this world. The one who does the work and one who gets the credit. My grandfather advised me to be in the former because there is much less competition." ගරු මූලාසන ආරූඪ සභාපතිතුමනි, ඉන්දිරා ගාන්ධි මැතිණිය කියනවා මගේ සීයා වරක් මට පැවසුවා මේ ලෝකයේ දෙවර්ගයක මිනිසුන් ඉන්නවා වැඩ කරන මිනිස්සු සහ ලකුණු දාගන්න මිනිස්සු මගේ සීයා මට උපදෙස් දුන්නේ අර පළවෙනි ගොඩේ ඉන්න මොකද එතන ඉන්නේ ටික දෙනයි තරඟේ අඩුයි ඒ කියමනට මගේ ජීවිතේ ලැබුණු කදිම ගැළපීම ඒ කියමන තමන්ගේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගත් පුද්ගලයා විදිහට මා දකින්නේ එස්.එල්. ගුණසේකර මැතිතුමා. එතුමා එක්තරා අතකට වාසනාවන්තයි. එතුමා ජීවිතයෙන් සමුගත්තේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා. එතුමා බෙදුම් වාදයේ නැගිටීම දැක්ක බෙදුම් වාදයේ පරාජය කිරීමට තමන්ගේ ජීවිත කාලයම කැප කරා බෙදුම් වාදයේ පරාජය දැකලා සතුටු සිතින් එතුමා ජීවිතෙන් සමුගත්තා. නමුත් අවාසනාවට ජනවාරි 8 වෙනිදා පස්සේ සිදුණු වෙනස තුලින් අද නැවතත් බෙදුම් වාදයේ අඳුරු සෙවණැලි බියකරු රකුස් මුහුණු සමාජයේ තනින් තන මතුවෙමින් පවතිනවා. ඒ නිසා අපේ සම්ප්‍රදාය කුමක් වුණත් එස්.එල්. ගුණසේකර මැතිතුමන්ට නිවන් සුව පතන්නට මගේ හදවත ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙනුවට එස්.එල්. ගුණසේකර මැතිතුමනි ඔබ ජයග්‍රහණයෙන් අවසන් කළ සටන යලි කිරීමට අපට සිදු වී තිබේ. ඒ සටනට අපෙත් එක්ක එකතු වෙලා මේ සටන සදාකාලික ජයග්‍රහණයක් කරා ගෙන යන්නට නැවත අප අතර ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි ගරු බන්දුල ගුණවර්ධන මන්තුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දිවංගත එස්.එල්. ගුණසේකර මැතිතුමාගේ පවුලේ ඥාතීත මිත්‍රාදීන් වෙත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන එක්සත් පෙරමුණේ අපේ ශෝකය එකතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපි අපේ රටේ ඉතිහාසයේ ගමන් මග වෙනස් කරපු මැතිවරණයක් 1989 පාර්ලිමේන්තු මැතිවරණය. ඉතාම විශාල ලෙස භීෂණය මර්ධනය තර්ජනය තිබෙන අවධියක පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන අයට හොර පාර්ලිමේන්තුව වර්ජනය කරවු කියලා ඒ හොර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඡන්දෙ ඉල්ලන සියලු දෙනාට මරණ දඬුවම නියම කරලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණ විසින්. ඒ මැතිවරණයට ඉදිරිපත් වෙලා ලක්ෂ්මන් ගිරියල්ල සභානායකතුමත් මමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් නිමල් සිරිපාල සිල්ලෝ මැතිතුමත් ජෝන් සෙනවිරත්න මැතිතුමාලා එස්.බී. දිසානායකලා වගේ විශාල පිරිසක් මේ ගරු සභාවට විපක්ෂයේ මන්ත්‍රීවරු ලෙස පැමිණිය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තමයි අපේ විපක්ෂ නායකතුමිය. එතුමිය ජාතික ලයිස්තුවෙන් මේ පාර්ලිමේන්තුවට පත් කළා. උගත් විශාරද දැක්මක් දැනුමක් තිබුණ එස්.එල්. ගුණසේකර මැතිතුමා තිම්පු සාකච්ඡාවලට සහභාගී වූ කෙනෙක්. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉන්දු ලංකා ගිවිසුමට හා රට ඉන්දියානුකරණයට විරුද්ධව එල්.ටී.ටී.ඊ. රුදුරු ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි කියන ස්ථාවරයේ ඉඳලා මේ රටේ නිරායුධ අවිහිංසක මිනිස්සුන්ට වෙන තර්ජන ගර්ජනවලට විරුද්ධව පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් අධිකරණය තුලත් ඉතා විශාල නිර්ව්‍යාජ හඬක් ලැබපු උතුම් මිනිසෙක් ලෙසයි මම එස්.එල්. ගුණසේකර මැතිතුමාව දකින්නේ. ඒ කාලේ එතුමාගේ මුළු පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෝ හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එතුමා කැපකළේ තර්ජිත ගම්මානවල වෙසෙන මිනිස්සු සොයාගෙන ගිහින්. එතුමාගේ මුළු විමධ්‍යගත අරමුදල් ප්‍රමාණයම වියදම් කළේ තර්ජිත ගම්මානවල හිටපු අසරණ මිනිස්සුන්ට ගෙයක් හදන්න, පාඩු ටිකක් ලබා දෙන්න, ජල නල ටිකක් ජලය ලබා දෙන්න, මේ වගේ දේ සඳහා. හැබැයි එතුමා කිසි දවසක ඒ පිළිබඳ කිසිදු ප්‍රසිද්ධියක් මාධ්‍ය හරහා ලබා දුන්නේ නැහැ. ඒ විපක්ෂයක් ලෙස අපි කටයුතු කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ රජයට විරුද්ධව විවිධ සටන්වලදී බොහොම අභීතව උස් හඬක් නගන්න එතුමාට පුළුවන්කම තිබුණා. මට මතකයි සභාපතිතුමනි දෝෂාභියෝගයාව. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා LTTEට ආයුධ සහ මුදල් ලබා දීම කරන කොටගෙන එවකට එක්සත් ජාතික පක්ෂයේ සිටි ලලිත තුලත් මුදලි ඇමතිතුමා, ගාමිණි දිසානායක මැතිතුමාලා, අපේ ලක්ෂ්මන් සෙනවිරත්න මැතිතුමත් හිටියා, එම්.ජී. ප්‍රේමචන්ද්‍ර මැතිතුමාලා දෝෂාභියෝගයක් ගෙනාව. අපි ඒ දෝෂාභියෝගයට අස්සම් කළාය. එතකොට ඒ දෝෂාභියෝගය ගෙනාපු අවස්ථාවේදී ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව අමතන්න ආවා. ඉතින් ඉස්සෙල්ලා දිනේදී මේ පාර්ලිමේන්තුවේ පුටුවල තන්ත්‍ර මන්ත්‍ර වශී ගුරුකන් තෙල් ගාලා තිබුණායි කියලා කතාවල් තිබුණා. ඉස්සෙල්ලාම ප්‍රේමදාස ජනාධිපතිතුමාට නැගිටලා රිචඩ් පතිරණ මැතිතුමත් එක්ක විරෝධය පළ කළා. තබුණාංශයට අපිව අමතන්න අයිතියක් නැහැ කියලා මේ පාර්ලිමේන්තුවේ කිව්වේ එතුමා. එතුමා එහෙම දැත් උස්සලා ප්‍රේමදාස ජනාධිපතිතුමාට අභියෝග කරන පින්තූරේ පුවත්පතක වැටුණේ එතුමාගේ කාර්යාලයේ රාමුකොල්ල ගහලා තියෙනවා මම දැකලා තියෙනවා. ඊට පසු 1994 පාර්ලිමේන්තු මැතිවරණය පැමිණි අවස්ථාවේදී අපිට සිද්ධ වුණා මේ වෙනම තරඟ කරන්න මහජන එක්සත් පෙරමුණට. එතකොට SL ගුණසේකර මැතිතුමා, ගුණදාස සමරසේකර මැතිතුමන්ලා, මාචාර්ය නලින් සිල්වලා අපි වෙනම කට්ටියක් සටන් පාටයක් ඉදිරිපත් කළා. ඔබ රට රකින්න පැත්තේද කඩන පැත්තේද? රකින්න පැත්තේ නම් අපිට ඡන්දෙ දෙන්න, කඩන පැත්තේ නම් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ප්‍රමුඛ කට්ටියට ඡන්දෙ දෙන්න කියලා. මිනිස්සු කිව්වා කඩන එක හොඳයි කියලා. අපිව ගෙදර ඇරලා ඡන්දෙ දුන්නා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට. දැන් එතුමිය බලයටපත් වුණා. අපේ ජාතික ලැයිස්තුවෙන්පත් වෙච්ච SL ගුණසේකර මැතිතුමාට අත්තේ පරාජයේ උරුමය ලැබුණා. ගුණදාස සමරසේකර මැතිතුමාට ජාතික ව්‍යාපාර. ඒ කාලය තුලදී අලුතෙන් මේ ජාතික මතවාදය වෙනුවෙන් අර උදේගම්මන්පිල මැතිතුමා කීවා වගේ මේ චම්පක රණවක තරුණයා අය එහෙම එකතු වෙලා ජාතික ව්‍යාපාර හදාගෙන වැඩ කරන අවධියේදී එතුමත් වඩාත් රැඩිකල් ලෙස හය ශක්තියක් සැපීම සඳහා ඉදිරිපත් වුණා. ඒ සඳහා විවිධ කැපවීම් කළා. එතුමගේ දක්ෂතාවයන්, එතුමගේ බුද්ධිය, එතුමගේ සියලු දේ මේ රටේ අහිංසක මිනිස්සු ජයග්‍රහණය කරවීමේ පැත්තට යොදාගත්තා. මම හොඳටම දන්න දෙයක්, එතුමා බෞද්ධයන් වෙනුවෙන්, සිංහලයන් වෙනුවෙන්, අනිත් ජාතීන් වෙනුවෙන් පෙනී සිටියත් එතුමා බෞද්ධයෙක් නෙමෙයි. එතුමා මම දන්න විදිහට කතෝලික ආගම තමයි අදහන්නේ. එතුමට වෙනත් අය චෝදනා කරනවා මේ ජාතිවාදී ආගම්වාදී කෙනෙක් බෞද්ධ සිංහල බෞද්ධ මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. නමුත් එතුමා සිංහල බෞද්ධයෙක් නෙමෙයි. එතුමා කතෝලික කෙනෙක්. එතුමා නමුත් ඒ සියලු ආගම් වලට ගරු කරපු, සියලු ජාතීන්ට ගරු කරපු ත්‍රස්තවාදයට බරපතල ලෙස විරුද්ධ වුණ ත්‍රස්තවාදයේ යුදමය ක්‍රියාමාර්ග වලින් පරාජය කළ යුතුය කියන ස්ථාවරයේ නොයනස්ව කටයුතු කළ කුමන පක්ෂයක හිටියත් අන්තිමේදී එතුමා ජාතික ලැයිස්තුවෙන් මේ පාර්ලිමේන්තුවට එන්න තිබියදී සියලු උරුමෙන් විශාල තර්ජන ගර්ජන ප්‍රමාණයක් යටතේ එතුමාට ඒ මන්ත්‍රි ධූරයේ අහෝසි කළා පමණක් නොවේ, ලංකාවේ දේශපාලනයෙන් සමුගැනීමට සැලැස්වීම සිද්ධ වුණා. එතුමා ඊට පසු කාලයේදී මේ දේශපාලනය පිළිකුල් කර අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට මේ රට කඩන්න නැතුව, බෙදන්න නැතුව සිංහල මුස්ලිම් දෙමළ බර්ගර් සියලු මිනිසුන්ට බයෙන් හා සැකෙන් තොරව ජීවත් වෙන්න, යුද්ධ නිම කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දිගටම සැපෙව්වා. එනිසා එතුමා ඊටම අවංක බුද්ධිමත්, වංචාව හොරකම දූෂණයට අබපියල්ලකින් තරංවත් සම්බන්ධ නූන උදාර ගුණය සහිත දේශපාලන නායකයෙක් ලෙස එතුමාගේ අගය වඩාත් වැඩියෙන් දැනෙන අද වගේ විවස්ථා සම්පාදනය කරන යුගයක එතුමා නැතිවීමේ පාඩුව රටට ඊටම තදින් දැනෙන බව සඳහන් කරමින් එතුමාට සදා නිසංසල නිවන්සුව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා.
Stoti.
Atre, sir. Mangitua ara gramatte tuma de.
Stoti. Itamu parliament mantri garu SL Gunasekara mettumage abhave pilivanda parliament department karana lada soka yojanawan anumatha karmin mama de samaga ekathu wimata kemath wimi rasvimata adala nilawarthave pitapata sokayata pat pawulaya weta yawanamen parliament maliyakam horayata mama niyog karami. Itamu parliament mantri Kain Choksi Metma Gi Abhavya Pilimadha Soke Yojana Idhirpat Kirimara Garu Sabha Nayakatuma.
Ekdas Namasiya Asunamai Varshe Sita Dedas Dahaya Varshe Dakwa Jatika Laistuven Patu Parliamentu Mantrivareku Ha Amatyavareku Vashen Mema Uttaritara Sabhava Shobha Matkala Praveena Neeti Vediyaka Vu Kain Choksi Metma Gi Abhavya Pilimadha Soke Palakirime Yojanava Mama me awastavedi garu sabhavata idiripat karannemi. Merata palamu paasi advokatwareya menma 1947 edi rajya neethignawareka wu Nariman K. Choksi mahata K. Choksi mahatage piyaviya. Choksi mahatage piyage demaupiyan uturu Bombay sita 1885 edi pamana Poltara karmanta shalawak sthapane kirima sandaha kolabata pamani Lankawe Padinjivi Yatiatra Mavage Dibapianda Ahar Dravya Anaya Apanane Vildam Katutuval and Yelimin Kolabata Pamini Ayave Pasu Sri Lankawe Purasi Bhave Labiata Choksi Mahatage Pia Civil Nadu Parshivayan Yela Prasidya Didagat Aikuatra Ohuita Egdas Namasi Hatali Satedi Rajinage Neethignawareya Queen's Council Vashen Britanna Rajaya Visin Nambu Namayak Laba Di Ata Pasukalinawa 1952 Sita Sheshthadhikaranaye Nishchayakarawaru Vashen Ohu Katayutu Kara Ata 1948 Di Merata Nidasa Labimen Pasu Sri Lanka Purawasiyanta Adala Neethi Kriyaatmaka Kirima Samaga Indiyanu Moolarambayak Sahithawa Mehe Padinchi Siti Pirisakata Ratak Totak Nomati Tatvayak Athi Wiya Inpasu Pattu Rajaye Avadanayata Mema Karuna Lakkirimen Pasu 1950 Di Parlamentuwedi Neethiya Sammatha Karaganna Lada Athara E Yatate Nariman Choksi Mahata Merata Sambhavaniya Purawasi Vashen Purawasi Bhave Labimata Susukan Labiya 1933 Februari Masa 7 Wena Dina Kolamba Upadalat K. Choksi Mahata Adhyapana Katayutu Sadha 1938 Di Kollupidiye Santa Thomas Prathamika Vidyalaya Athulwa Inpasu Dwitiya Adhyapane Sadha Galkisse Santa Thomas Vidyalayata Athulvi Adhyapane Hadaran Ladi Freni Choksi Metiriya Samaga Yugadiviya Arambha Kara Choksi Metidun Jamshid Choksi Kurshid Choksi Vishtar Choksi Yan Darwan Milwata Daya the Kale. Tamarakia Vashen Nitik the Urtiya Toragat Mitumab Oge Tarun Avadi Edi Migamu Kurunagal and Nura Tirkunamale Yapane Yan Pradesh Usavi Katutu Vella Nialin and Ladi. Igdas Namati Atati Andukram Vyata Sakasi Sada Mogel Labu Daya Katya Api Sadan Kaliuti. Igdas Namasi Asuvikedi Janadi Pati Nitik the Urikubu Mituba. Ekdas Namsi Asuname Jatik Laitwin Namkaran Lada Mantrivareku Vashen Parliament Tura Teri Patpia Ekdas Namsi Asuname Sita Ekdas Namsi Anudaka Dakwa Evakata Janadhipatiwa Katyutu Kala Ransinga Premadasa Mathyubage Samaya Tula Janadhipatiwarane Avalankara Lesa Illa Idiripattu Pessam Sakshi Karuwan Namsi 11ak Kadawamin Dina 525ak Sestradi Karnedi, Vibhagabu Water Choksi Mahata, Janadi Pativere Avenuin, Isanda Penisita Pancha with the Vinisuru Madulak, Idriedi Karnu Dakwa Petsevan Isprava Karavimata, Savat Viva Metubagi, Dakshatavi, Manimin, Vidahapan, Ekarna Kleset, Penwa di Haki In Anaturu Ekdas Namasi, Anutunedi, Ransing of Premadas, Janadi Pativere, Abavia, Tekber එතුමාගේ උපදේශකවරයෙක් වශයෙන්ද කටයුතු කළේ. එතුමා ශ්‍රී ලාංකික දූතයෙකු වශයෙන් 1984 දෙසැම්බර් මාසයේ එක්සත් ජාතිකයේ මහා සභාවට අමතා ඇත. එසේම චොක්සි මහතා 1993 සිට 94 දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාජ්‍ය කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර 2001 වසරේ සිට 2004 දක්වා මුදල් අමාත්‍ය ධුරයද දැරිය. ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වූ එතුමා නිතිපතා සිංහල ක්‍රීඩා සමාජයේ ටෙනිස් ක්‍රීඩාවේ නිරත විය. නිරතුරුව ශාරීරික හා මානසික රෝග්‍යතාවය රඳවා තබා ගැනීමට සඳහා ක්‍රිකට් පිටියේ වටා ඇවිදීමට ඔහුගේ ව්‍යායාම කටයුත්තක් විය. දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කළ මෙතුමා ඕනම කටයුත්තකදී කැපවී කටයුතු කිරීම, දැඩිසේ සූදානම් වීම, ගැඹුරින් අධ්‍යයනය කිරීම, පූර්ණ අවංකභාවය හා මාතෘභූමිය වෙත පක්ෂපාතිත්ව යන ගුණාංග අනුව ක්‍රියා කළ අතර වයස අවුරුදු 81ක් ආයු වළඳා 2015 පෙබරවාරි මාස 5 වැනි දින මෙලොව හැර ගියේ. ගරු කතානායකතුමනි, 1989 වර්ෂයේ සිට 2010 වර්ෂයේ දක්වා වසර 21කට ආසන්න කාලයක් පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීවරයෙකු සහ අමාත්‍යවරයෙකු ලෙස රැඳී සිටිමින් පොදු ජනතාවට සේවයක් කළ කේන් චොක්සි මැතිතුමාට මොක්සුව ප්‍රාර්ථනා කරන අතර මෙම උත්තරීතර සභාවේ ශෝකයේ එතුමාට, එතුමාගේ දායවර භාර්යාවට, දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්වා යවන ලෙස මම යෝජනා කරමි.
ස්තුතියි. යෝජනා ඉදිරි කිරීම ගරු රවුෆ් කේ මැතිතුමා.
Honorable presiding member, I rise to second the motion of condolence on the late K.N. Choksi, a very distinguished member of this house and a very erudite and celebrated lawyer of our nation. Mr. K.N. Choksi had a very colorful career in the bar. Having entered the bar in 1958, he was soon recognized as a rising star of Hulstorf and had distinguished himself in being involved in some of the most celebrated cases in this country. If you take our law reports, it is replete with cases in which the late K.N. Choksi had appeared as a counsel. His mold was not that of a politician, but he was brought to this house as a nationalist member of parliament, and the late President Premadasa appointed him as a minister in charge of constitutional affairs. I had the privilege of attending the all-party conference on behalf of my party from the year 1989 and had the benefit of the wisdom of Mr. Choksi in his deliberations when he participated on behalf of the United National Party. He was also one of those, he was in fact the leading counsel who appeared on behalf of President Premadasa when the famous election petition was filed by the former Prime Minister Sirimao Bandaranaike. That case was heard for almost 525 days and hundreds of thousands of witnesses were called to testify through affidavits, and he was ultimately successful in defending the election of the late President Premadasa. Then subsequently he adorned his house as the Minister of Finance in the year 2001 up to 2004. In all, he served this house for almost 20 years. And his contributions in the debates would testify to the fact that his sharp intellect has enriched the debates in this chamber. His grandparents came to this country in the late 18th century and have contributed immensely to the preservation of a minuscule community's cultural traditions. As a matter of fact, it is his maternal grandparents who donated Nowruz Bog, which is the religious center of the Parsi residents in Colombo. And his involvement in preserving the cultural traditions and the one of those small religious communities in the world, the faith of Zoroastrianism, is being continued by one of his eminent children, who is now a professor of Central Eurasian Studies and History and director of Middle Eastern Studies, Professor Jamshed Choksi, who is a scholar in Zoroastrianism. And he has published many books on religion. And his second son, Khurshid, is in the United Nations system. And his youngest son, Vishtap, is presently an eminent lawyer following the footsteps of his erudite father. This house is poorer by the absence of individuals of the caliber of K.N. Choksi, whom we very dearly call as Kasi. And he was a man who had always been a tower of strength to many leaders of the United National Party. And that was very evident from the manner in which his counsel was sought on all difficult occasions when the party had to face many legal battles. And he served his clients with meticulous care. I had attended many consultations in his chambers on behalf of clients as well as a litigant myself when we had to face election issues. I have observed his meticulous attention to detail on every matter of fact and law. And it is a well-known fact in Hulsdorf that he was a very conscientious counsel and had contributed immensely for the development of law, particularly the public law. With those comments, I finally wish to convey my condolences to his dear wife and the three children and the other family members. Thank you.
Thank you.